Honorable Andhra Karnathilaka, you have 13 minutes.
Garu Katanayakatumani, isala mama kemathi me kaltabime yojanawa idiripat karapu garu mantri tumata ape aandu pakshe hatiyata ape vishesha stutiya pirinawa. Ai. Oge yojanawa ehu kiyenawa ebevin punurudha aanduwa janathawata pohosath ratak lassana jeevithayak namin ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාවට නංවන ලෙස මෙම ගරු සභාවට යෝජනා කරමු. මොද ඒ සම්බන්ධ ඒ මන්ත්‍රීතුමාම දන්නවා ජාතික ජනබලවේගයේ විසින් ඉදිරිපත් කළපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැඹුරෙන් හදාරලා ප්‍රතිපත්ති සහ මූලධර්ම මත පදනම් වෙලා පිහිටපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන එක. ඒ විතරක් නෙමෙයි ඒ පිළිගන්නා විතරක් නෙමෙයි එතුමා දන්නවා එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයත් අපි දැන් කියමු ඒකාබද්ධ විපක්ෂය කියලා. එහෙම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක හෝ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මේ කිට්ටුවකටවත් ලං කරන්න බෑ කියන එක දන්නවා. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙහෙම එකක් වැඩක් නෑ පැත්තකට දාන්න මෙන්න අපි ඉදිරිපත් කරනවා මරු එකක් මේක ක්‍රියාත්මක කරන්න කියලා තමයි යෝජනාව ගේන්නේ. හැබැයි අවාසනාවකට එහෙම ඉදිරිපත් කරන්න ධෛර්යයක් නැති නිසා එතුමා ඒ වගේම පිළිගන්න නිසා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන්න කියලා තමයි මේ යෝජනාව ගේන්නේ. ඒ වගේම මේ යෝජනාව ඉදිරිපත් කරමින් එතුමම බොරු ගොඩක් කිව්වා. දැන් පත්තරයක් උපුටා දැම්මුවනේ දිවෙන පත්තරේ උපුටා ගනිමින් එතුමා කිව්වා ශ්‍රී ලංකාවේ දුප්පත්කම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ කරපු ප්‍රකාශයක් තමයි උපුටා දක්වන්නේ. ඒ ප්‍රකාශනයේ කියනවා 2024 දුප්පත්කම වැඩි වෙලා තියෙනවා කියලා. හැබැයි ඔහුට අමතක කරා උනා හෝ සැබවින්ම අමතක කරා ඒ ලිපියෙම ශාම් නුවන් ගණේවත්ත තමයි දිවෙන පත්තරේ ලිපිය ලියන්නේ. ඒ ලිපිය අවසානයේදී කියනවා මෙහෙම මේ දරිද්‍රතා අනුපාතය 2024 දී පැවති 24.9 සිට 2025 දී 22.4 දක්වා අඩුවන බව පුරෝකථනය කොට ඇත. මොකද්ද මේ කියන්නේ? දරිද්‍රතාවය 24 දී වැඩි වුණා. හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ 2025 අවුරුද්දේදී මේ දරිද්‍රතාවය 24.9 සිට 22.4 දක්වා අඩු වෙනවා කියලා ඒ ලිපියෙම ලෝක බැංකුව විසින් දැනටමත් පුරෝකථනය කරලා තියෙන්නේ. ඒ නිසා විපක්ෂයේ ගරු මහත්තුරුනි ටයිටල් එක විතරක් කියලා කරුණු ගෙනහැර දක්වන්න එපා. සම්පූර්ණ ලිපිය කියවන්න. තමන්ට වාසිදායක කොටස විතරක් උපුටා දක්වලා කරුණු ගෙනහැර දක්වන්න එපා. කොහොම වුණත් කමන්නේ. ඒ අතරේ දැන් සමහර වෙලාවට අපි හිතනවා අපි දන්නවා දැන් දෙගොල්ලම එකගයි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතාමත් විශිෂ්ට එකක් කියන එක. හැබැයි අපි දන්නවා ඒ අතරෙදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මේ අවුරුද්ද තුල කොයිතරම් ප්‍රමාණයක් ඉටු කරාද ඒ ඉටු කිරීමට ප්‍රවේශයක් අරගෙන තියනවද කියන එක අපිට සාකච්ඡාවක් තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනකොට අපි දන්නවා මේකේ මෙච්චර ප්‍රමාණයක් අපිට පළවෙනි පියවරවලදී කරන්න පුළුවන් ඉතිරි පියවරවලදී ඉතුරු ටික කරන්න පුළුවන් කියන එක අපි දැනගෙන තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරේ. හැබැයි අපි එකක් මතක් කරන්න කැමතියි. කාට හරි පුළුවන් නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනි දෙයක් ජාතික ජනබලවේගය විසින් මේ අවුරුද්ද තුල කරා කියලා පෙන්වන්න අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. විපක්ෂයේ මන්ත්‍රීට එහෙම පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේක තුල තියෙන සමහර දේවල් තවමත් සම්පූර්ණ වුණේ නැහැ කියලා කියන්න පුළුවන්. තව කාරණයක් එකක් කියන්න කැමතියි. සාමාන්‍යයෙන් ওই ක්‍රිකට් මැච් ගහනකොට සමහර රටවල් ඉන්නවා සත්කාරක රටවල්. ඒකලව එන අනිත් කණ්ඩායමට දෙන්නම් බැටේ කියලා හිතාගෙන පිච් එක හදනවා. හැබැයි අන්තිමට මොකද වෙන්නේ? මැච් එක ඉවර වෙනකොට අර අනුන් දාන්න හදපු වලේ තමන් වැටිලා ප්‍රතිවිරුද්ධ කණ්ඩායම හිතපු නැති විදියට බැට් කරනවා. අද හවස අවසාන වෙනකොටත් මේ විපක්ෂය විසින් ගෙනාවු යෝජනාව සම්බන්ධයෙන් ඒ වගේ දෙයක් වෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් දැන් එහෙනම් අපි හැරිලා බලමු මේ ජාතික ජනබලවේගයේ ඉදිරිපත් කරපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු කිහිපයක්. දැන් මේකේ යෝජනාවේ එකක් තියෙනවා ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මුල් අරමුදල සම්බන්ධයෙන්. ඒගොල්ලෝ හිතාගෙන කියනවා අපි මේක අහෝසි කරනවා කියලා යෝජනාවක් තියෙනවා, එහෙම කරේ නෑ කියලා කියනවා. මේ මහත්තුරුන්ට මම ආරාධනා කරනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 105 කියවන්න. මේක තමයි ජාත්‍යන්තර මුල් අරමුදල සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ. පළවෙනි එක, දුප්පත් අසරණභාවයට පත්කොට ඇති ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා වඩා ශක්තිමත් නිවැරදි වැඩපිළිවෙළ අඩංගුව සහ ක්‍රියාත්මක කළ යුතු ආකාරයේ පිළිබඳ ජාත්‍යන්තර මුල් අරමුදු සමග නැවත සාකච්ඡා කිරීම. ඔව්, අපි දැනගෙන හිටියා ජාත්‍යන්තර මුල් අරමුදල විසින් ක්‍රියාත්මක කරන ලද සමහ ක්‍රියා යෝජනා කරමින් සිටි යනු ඒ එවකට පැති ආණ්ඩුව විසින් කරන ලද සමහර කරුණු නිසා ජනතාවට පීඩාවට ලක් වෙනවා කියලා. එනිසා අපි කල්පනා කරා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළම අපි ඉදිරිපත් කරා අන්නේ අය සම්බන්ධයෙන් නැවත හොයලා බලා, විශේෂයෙන් මේකත් එක්ක පීඩාවට පත් වෙලා ඉන්න දුප්පත් අසරණ ජනතාවට තහන සැලසීම සඳහා අපි කටයුතු කරනවා කියලා. එතකොට දැන් අපි දන්නවා මේ කාලය තුළ අපි සහන ලබා දිය යුතු ඉලක්ක සාගත කණ්ඩායම් ඉලක්ක කරමින් විවිධ වැඩපිළිවෙල් කටයුතු කරන්න අපි පියවර ගත්තා. එතෙන්දි මම මතක් කරන්න කැමතියි විශේෂයෙන් කරුණු කිහිපයක්. දුප්පත් මිනිස්සු ඉලක්ක කරගෙන අපි මොනවද කරලා තියෙන්නේ කියලා. අපි දන්නවා අස්වැසුම් ප්‍රතිලාභ වැඩි කරපු විදිය. ඒ විතරක් නෙමෙයි, මේ ප්‍රධාන වශයෙන් හයිලයිට් වෙන කරුණු වලට අමතරව සිසුන් සඳහා වාර ප්‍රවේශ පත්, ඒ සඳහා රුපියල් බිලියන 10.5 ඉඳලා 2024 දිවියෙන් කරපු මුදල 2025 වසරේදී අපි බිලියන 11.5 දක්වා වැඩි කරන්න කටයුතු කරා. ඒ වගේම තමයි සිසුන් සඳහා මේ ලිපි ද්‍රව්‍ය, පාසල් ද්‍රව්‍ය දුප්පත් දරුවන්ට සහන ලබා දෙන්න රුපියල් 6000ක් දුන්නා. ඒක 2024 දී වගේම ඒ සඳහා බිලියන 6.6ක් වෙන් කරා. ඒ වගේම 2025 වසරේදී තවත් රුපියල් බිලියන 2.8ක් වෙන් කරන්න කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි, දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්න මහපොළ ශිෂ්‍යාධාර වැඩි කරා. 5000 ඉඳලා 7500 දක්වා වැඩි කරා. ඒ වගේම රුපියල් 4000 ඉඳලා 6500 දක්වා ශිෂ්‍යාධාර වැඩි කරා. ඒ වගේම සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ යටතේ 2024 දී ලබා දුන් බිලියන 2 2025 දී බිලියන 2.5 දක්වා වැඩි කරන්න කටයුතු කරා. ඒ දරුවන් වෙනුවෙන් සමාජ සුභසාධනයේදී අස්වැතුම් ප්‍රතිලාභ වැඩි කරා. ඒ වගේම තමයි 2024 දී සමස්ත සුභසාධන සරණ දරන සැබෑ වියදම බිලියන 945.7 අපි ඒක 1104 දක්වා වැඩි කරන්න කටයුතු කරා. එතන අන්න ඒ වගේ කරුණු ගණනාවක් මට ගෙනහැර දක්වන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාවලීන් ක්‍රියාත්මක වීමත් එක්ක, විශේෂයෙන් ආර්ථික අරුපුදේ ක්‍රියාත්මක වීමත් එක්ක, ඒ ආර්ථික අරුපුදේ ප්‍රතිඵලයක් හැටියට ආර්ථිකයේ හකුලවමින් ගෙන ගිය සමහර ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් අසරණභාවයට පත්වෙච්ච දුප්පත් ජනතාව ඉලක්ක කරමින් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තමන්ගේ පළවෙනි අවුරුද්ද තුළ කටයුතු කරේ කොහොමද කියන එක. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා අපිට අවශ්‍ය වෙලා තිබුණා දෙවෙනි මේකේදී කියනවා බදු පරිපාලනය සහ ආණ්ඩුව කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම. දැන් එහෙනම් බලන්න ඕන ආණ්ඩුව විසින් ගටයුතු මෙන්න ගත්ත මෙන්න මේ ක්‍රියාමාර්ගත් එක්ක ආණ්ඩුවේ බදු ආදායම වැඩි වෙලා තියෙනවද? ඒ වගේම මූල්‍ය විනය පවත්වාගෙන යාම නිසා මේ අයවැය සහ ආණ්ඩුවේ ආදායම සහ වියදම අතර තියෙන පරතරය අඩු කරන්න කටයුතු වෙලා තියෙනවද නැද්ද? ඒක නිකන් කියනවට වඩා හොඳයි සංඛ්‍යාලේඛන ඇතුව බලන එක. අපි දන්නවා මේ බදු ආදායම් වැඩි කරන්න අපි දේශී ආදායම් බදු දෙපාර්තමේන්තුවේදී. 2025 වසරේදී රැස් කළ රුපියල් බිලියන 1426 දක්වා 10%කින් වැඩි වී අතර ඒ ඇස්තමේන්තුවෙන් 65%ක් වේ දැනට මේ කාලය තුල. ඒ වගේම රේගු ආදායම ඒ වගේම මෝටර රථ ආනයනයේ හේතුවෙන් රුපියල් බිලියන 1456 දක්වා 51%කින් වැඩි වී ඇති අතර ඒ ඇස්තමේන්තුවෙන් 69%කින්. ඒ විතරක් නෙමෙයි මේ රාජ්‍ය ආදායම ලබන ප්‍රධාන ආයතන සුරාබදු දෙපාර්තමේන්තුව රැස් කරන ලද ආදායම බිලියන 147යි. එහෙනම් මේ අනුව බැලුවහම අපිට පේනවා මේ අනුව බැලුවහම පේනවා එක පැත්තකින් අපි මූල්‍ය විනය පවත්වාගෙන යාම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ මූල්‍ය විනය පවත්වාගෙන යාමෙන් රටට ලැබිලා තියෙන ප්‍රතිලාභය මහ ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ අපිට තිබුණු ප්‍රධාන අභියෝගය තමයි මේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. ඒ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යනකොට අපිට වැදගත් ප්‍රධාන වශයෙන් විදේශ විනිමයේ එන ප්‍රභවයන් වර්ධනය කරන්න. අපි ආයෝජන අවස්ථා අපනයන ආදායම විදේශීය ප්‍රේෂණ ශ්‍රී ලංකා ඒ වගේම සංචාරක ව්‍යාපාර අර සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් කාලය සීමා වෙච්ච නිසා අපි ඉතෙන්ට යන්නේ නැහැ. මේ සියලු ක්ෂේත්‍ර ගත්තාම සැලකිය යුතු වර්ධනයක් අපි අත්පත් කරගන්න කටයුතු කළා තියෙනවා. හැබැයි මම මේකෙන් අදහස් කරන්නේ නැහැ දැන් ලංකාව සුරපුරයක් වෙලා තියෙනවා, කේතුමති රාජ්‍ය පහළ වෙලා තියෙනවා කියලා අපි එහෙම කියන්නේ නැහැ. අපි ආර්ථික ස්ථාවරය පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ ආර්ථික අර්බුදයක් දක්වා ඇතිවීම වළක්වලා තියෙනවා. අපි දන්නවා ආර්ථික අර්බුදයක් ඇති වෙලා ඒක තමයි දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැස්සෙන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අන්න ඒ වගේ ආර්ථික අර්බුදය පැන නැගිලා දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා රට අස්ථාවර බවට පත්වන එක වළක්වන්න අපි කටයුතු කළා තියෙනවා. එහෙම අවදානමක් නැහැ. හැබැයි ඒ අතරදී අපි එක් එක් පුද්ගලයන්ට තියෙන සමහර ප්‍රශ්න ගත්තොත් අපි දන්නවා ඒව සම්පූර්ණයෙන්ම විසඳලා නැහැ. අපි මේ අවුරුද්ද තුළ රැකියාව නියුක්තිය 2%කින් වැඩි කරා. හැබැයි අපි දන්නවා තවමත් රැකියා අහිමි තරුණයන් ඉන්නවා. ඒ වගේම අපි ගත්තා රාජ්‍ය සේවයට 70,000කට ආසන්න ප්‍රමාණයක් ගත්තා. මම නියෝජනය කරපු විශ්වවිද්‍යාල ගත්තොත් 3,000කට ප්‍රමාණයක් බඳව ගන්න අපි අනුමැතිය දුන්නා. හැබැයි තවමත් විශ්වවිද්‍යාලයට තවත් බඳවා ගත යුතුයි පිරිස්. ඒ වගේම රැකියා නැති අය ඉන්නවා. මේ අවුරුදු තුල මගේ අමාත්‍යාංශයට ඇටියට ගත්තොත් ආධාර මත විතරක් ගෙවල් 3,846ක් හැදුවා. ඉන්දියානු ආධාරයට එතේ තවත් ඒ වගේම නාගරික පුනර්ජනනීය වැඩසටහන මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා ගෙවල් 1,600ක් හදන්න. මේ අවුරුදු 3 ඇතුළත ගෙවල් 5,000ක් හදන්න බලාපොරොත්තු වෙනවා නාගරික ජනතාවට. හැබැයි කවුරු හරි ඇහුවොත් මෙහෙම කරලා ඔයගොල්ලෝ රටේ නිවාස ප්‍රශ්නය 100%ක් විසඳලාද කියලා කිව්වොත් ඔව් උත්තරේ නැහැ. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳන්න අපි ප්‍රවේශය අරගෙන තියෙනවා. මිනිස්සුන්ට සෞඛ්‍ය ආරක්ෂිත පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා අපි ප්‍රවේශය අරගෙන තියෙනවා. මෙතෙන්දි තව එක කරුණක් කියලා මම නතර කරන්න. මෙතෙන්දි සමහර වෙලාවට අපිට කරගෙන යන්න සිද්ධ වෙන්නේ ඒ පරණ ආර්ථික ක්‍රියාවලියේ ආර්ථික අර්බුදේ පව් කරගහගෙන තමයි අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ. අපි ව්‍යාපෘතියක් පටන් ගන්න යනකොට නතර කරලා තියෙන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සැලසුම සකස් කරනකොට මොකද්ද අපිට පළවෙනි සැරේට පේන්නේ? මේ පරණ පවෙන් ඇති වෙලා තියෙන නිසා මිල වැඩිවීම. සමහර ලාට පරණේවට වැඩ කරලා තියෙන කොන්ත්‍රාත්කරුවා බිල ගෙවල නැහැ. මම එක උදාහරණයක් විතරක් කියලා මම ඒ කතාව නතර කරන්නම්. අපි තීරණයක් ගත්තා නුවර පාද දුම්බර උතුර ජල ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න. මේක කාලයක් තිස්සේ නතර වෙලා තිබිච්ච ව්‍යාපෘතියක්. නමුත් මේක පටන් ගන්න යනකොට අපිට පෙනුණු දේ තමයි කොන්ත්‍රාත්කරුවට කරපු වැඩ වෙනුවෙන් ගෙවන්න වෙනවා බිලියන 11.5ක්. ඒ වගේම ඉතිරි වැඩ ටික කරන්න අවශ්‍ය වෙනවා බිලියන 3ක්. බිලියන 13.5ක් මේ 14.5ක් වගේ ප්‍රමාණයක් අපි වෙන් කරා. මෙතනින් වැඩි ප්‍රමාණයක් ගේ කරපු වැඩවලට හිගවෙච්ච බිල ගෙවන්න. ඒ වගේම ඩොලරේ මිලි උච්චාවචනය වීම නිසා විවිධ කරුණු නිසා අපිට මෙන්න මේ මුදල අර පරණ කාලයක් තිස්සේ ඒ ආර්ථික අර්බුදය විසින් ගොඩනැගිච්ච පවත් කරගහගෙන තමයි අපිට මේ කන්දරගින්න සිද්ධ වෙලා තින්නේ. ඒ නිසා අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට යෝජනා ගේන්න පුළුවන් එක හොඳයි. ඒ වගේම අපි මම කලින් කිව්වාගේ ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. විපක්ෂයට ඉවසීමක් නැති වුණාට මෙරටේ ජනතාව හොඳින්ම තේරුම් අරගෙන තියෙනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අවුරුද්දක් තුළ මෙන්න මේ ගත්ත ක්‍රියාමාර්ග තුළින් ආර්ථික අර්බුදයේ සමනය කළා. ඒ ආර්ථික අර්බුදයත් එක්ක ආර්ථික වර්ධනය අත්පත් කරගනිමින් ඒවායේ ප්‍රතිලාභ මිනිසුන්ට ලබා දීම සඳහා පියවර අනුගමනයෙන් කරමින් ඉන්නවා කියන එක අපිට පේනවා. අර එක මන්ත්‍රීතුමෙක් කිව්වා ගමේ ඇවිදිනවා ඒ අයට දැනෙනවා ප්‍රශ්නේ කියලා. අපිත් ගම්වල වැඩ කරනවා, ගමේ පාරවල් ටික, වැව්වමුණු ටික, බෝක්කු පාලන් ටික හැදෙන විදියට ගමේ මිනිස්සු ඇස් දෙකෙන් දකිනවා. ඒ නිසා ගමේ මිනිස්සු අපිට කියන්නේ අඩුම ගානේ තව අවුරුදු 10ක් 15ක් මෙහෙම අල්ලගෙන යමු කියන යෝජනාව රෝදරය කියන එක තමයි ගමේ මිනිස්සු කියන්නේ. ඒ නිසා ජාතික ජනබලවේගය හැටියට අපි සන්තෝෂයි අපි කරපු දේ. අපිට මීට වඩා යමක් කරන්න ඕන. හැබැයි ඒකට අපි අවස්ථාව තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත්පත් කර දීම සඳහා අපි කරපු පොරොන්දුව ඉටු කරමින් අපි අපේ ගමන යනවා කියන පොරොන්දුව කීමෙන් මම නිහඬව බෙහෙවින් ස්තුතියි.